අපයි විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි.
ධර්මං සාසනාව දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද උරුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරායස සමන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අඤ්ඤතින් දකීලෝ පටවින් සිතෝ සියා චතුද්විවාතේ විය සම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති ති සබ්බබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය තුලින් මේ ධර්මයේ නැగిලා යන විදිහට අපේ චිත්තසංතාන සකස් කරගන්නේ නැතුව මේ ධර්මයට අනුව අපේ ජීවිතය ජීවෙන විදිහට හිත සකස් කරගන්නේ නැතුව දුක් ඉවර කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දුක් නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිවන් දැකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් අපි හැම වෙලේම පිරික්සා බලමින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ඒ ධර්මයට අනුවම සිතුවිලි ඇතිවෙන මහා උත්තමයාණන් වහන්සේලාගේ චිත්තසංතාන සමග සංසන්දනය කරමින් මගේ සංතානය ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ කියලා දැනගෙන නිවැරදි කරගනිමින් කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. තමන්ගේ හිත හිතන විදිහ නිවැරදි කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපත් කරගෙන මමත් උත්තම වූ නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. ධර්මයේ සිලින් පෝෂණය වෙච්ච මහා සංඝරත්නය පිළිබඳව පින්වත්නි එක තැනකදී සඳහන් වෙන ගාථා රත්නයක් තමයි අපි මේ මාතෘකා කරගත්තේ. ගම්මෝදර පොළ තියෙන ඉන්ද්‍රකීලයක් වාගේ ඒ උත්තමයාගේ సంతානය ගමක ඇතුල් වෙන තැන ඉස්සර තිබුණා ඉන්ද්‍රකීලය කියලා මහා විශාල කණුවක්. මේ කණුවේ තියෙන ස්වභාවයක් තමයි හතර පැත්තෙන් හැමන හුලඟට හෙල්ලෙන්නේ නැහැ. හතර පැත්තෙන් හැමන හුලඟට හෙල්ලෙන්නේ නැහැ. එහෙනම් හතර පැත්තෙන් හුලං හැමනවා කියන එකට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කණුවට හුලං හැමනවා කියලා හෙල්ලෙන ස්වභාවය නැත්තේ නැහැ. ආන් මේ වගේ චිත්ත සංතානයක් සකස් කරගන්නටයි බලාපොරොත්තු බලන්න මොහොතකට හිතලා බාහිර ලෝකයෙන්ද අපේ సంతාන මොන තරම් හිල්ලනවද කියලා මොන තරම් කම්පාවට පත් වෙනවද කියලා ඉන්ද්‍රකීලයක් වගේ හිතක් හදාගන්න තුරු මේ ලෝකේ අපිට සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. හිල්ලෙන්නේ නැති හිතක් බාහිර ලෝකයේ කිසිම දෙයකට අම්මාගේ මරණයේදී පවා ඇවිස්සුනා කම්පා වුණා කියලා පින්නත් මේ ඇති පළක් තියනවද? ප්‍රයෝජනයක් නැහැ. දරුවන්ගේ වුණත් කාට වුණත් යුතුයකම් කරනවා මිසක්ක. ඒ අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරලා දෙනවා මිසක්ක කරුණාවෙන් කම්පා වුණා කියලා තියෙඩක් තියෙනවද? කම්පා වුණා කියලා තියෙඩක් ඇත්තේ නැහැ. අන්න එහෙම අපි එහෙම හිතුවට අපි කම්පා නොවි ඉන්ඩෝනෙසියා කියලා හිතුවට කම්පාව සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්න තියෙනවා. කියන්න ගන්න දෙන්නේ ඕනම දෙයකදී කම්පා නොවි ඉන්න කියලා. එහෙම කිව්වට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ එක සිද්ධ වෙන්නේ නැහැ. වතුර වැටෙනකොට, රොඩු වැටෙනකොට, වියලි දේවල් වැටෙනකොට ගින්දරක් වැඩි වෙන එක ගැන අය කියන්න දෙයක් නැහැ. රොඩු වැටෙන එක, වියලි දේවල් වැටෙන එක නවත්තන්නේ නැතුව මං ගින්දර නවත්තනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද මේක කරන්නේ? මේකට අවශ්‍ය කරන අවබෝධය මොකද්ද? මේ කලබලකාරී තත්ත්වයේ ලෝකය මට ඕන හැටියට පවත්ව ගන්න අපි ගන්න මේ උත්සාහය ඒක නිවැරදි එකක්ද? කොහොමද කම්පාණුවේ ජීවත් වෙන විදිහට කටයුතු සම්පාදනය කරගන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම උඩියට ගුරු කරගත යුතු තියෙනවා කියන අපේ චින්තනය. ඒකලි අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ තමන්ගේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හේතුඵල ධර්ම. එතකොට මේ හේතුඵල ධර්ම දේශනා කරා කියන එකේ තේරුම මේ අමුතුවෙන් දෙයක් හදලා දේශනා කරා නෙවෙයි, ලෝකයේ තියෙන සියලු දේම හේතු ඇතුව සකස් වෙනවා කියන එක ඉස්මතු කරා. ඒක ඇත්තක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න අපිට මාර්ගය පෑදුවා. ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන හේතු ඇතුව. කවුරු කෙනෙකුට තරහ ගිහිල්ලා අපිට හොඳටම බයිනවා. දැන් අපිට තරහ කියන ධර්මතාවයක් අපේ චිත්තසංතානෙ හටගන්නවා. හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුවයි. කෙනෙක්ගෙන් අහපුවාම මොකද ඔය තරහයන්ට හේතුව කියලා කොහොමද ප්‍රකට වෙන්නේ කියන කාරණාව තමයි අහලා බැලන්නම. ඒකට අපි තරහ ගිය කෙනා දකින්න කොටත් අපෙන් අහනවා කොහොමද? අර අරේ තරහ ගිහලා මොකද? අහලා බැලන්නම. නැත්නම් හේතුව අහලා බැලන්න එක. ඒ එන්න ඒ හේතුව තමයි පින්නත් අපිට ප්‍රකට වෙන්නේ. මරණයක් වෙලා අඬනවා කවදාවත් හොත් අර අඬන්නේ මොකද? අහල් මරණය වෙලා තියෙනවා. එහෙනම් ප්‍රකට වෙන හේතුව මරණය. තරහයෙන් ප්‍රකට වෙන හේතුව දැන් එකයි. නපුරු වචනයේද දුක තිබුණේ, කනේද දුක තිබුණේ හැදුනේ, නැත්නම් නපුරු වචනයේද දුක හැදුනේ, හිතේද දුක හැදුනේ? හිත කයිද හැදුනේ? එහෙනම් එතකොට මලමිනියේ දුක ඇති වුණේ, ඒ මලමිනිය දැක්ක ඇහෙන් දුක ඇති වුණේ, හිතෙන් දුක ඇති වුණේ. එහෙනම් ප්‍රකට හේතු හිතයි. කපුල තුවාලයක් කරනවා නම් අතට බෙහෙත් දාලා හරියන්නේ නැහැ. අනිත් අයගේ නොමනාකම් ඉදිරියේ, අනිත් අයගේ ක්‍රියාවන් ඉදිරියේ, අනිත් අයගේ වචන ඉදිරියේ කාගේ හෝ හිතක් පිළිනවන. ඉතින් අනිත් අයගේ වචන හිඳයි කියලා කාටවත් ප්‍රකට වෙන කාරණා. නමුත් ඒ හිතේ ස්වභාවයයි. හිතේ ස්වභාවයයි. එයා කරගන්න ඕනේ මොකක්ද? අන්නේ හිත නිර්දෙන හිතක් බවට පත් කරන්න ඕනේ. මලමිනියේ ඉදිරියේ ඉන්න කෙනා නිවැරදි කරන්න හදන්නේ තමන්ගේ හිතද නැත්නම් මලමිනියද? ලෝකී ශ්ලෝක සත්‍යයේ ස්වභාවය. එයා හැම වෙලේම නිවැරදි කරන්න හදන්නේ මලමිනිය. එහෙමනේ කෑ ගහන්නේ. අනේ කරලා බලන්න, තව එක සැරයක් බලන්න, කතා කරන්න, ඇයි එහෙම ඉන්නේ කියලා මලමිනිය නිවැරදි කරන්න හදනවා. ඒක කවදාකවත් මේ ලෝකේ කරන්න පුළුවන්ද? එහෙනම් කළ යුත්තේ මොකද්ද? තමන්ගේ චිත්තසංතානය නිවැරදි කරගැනීමයි. එන්නේ චිත්තසංතානය නිවැරදි කරගන්න පුළුවන් පිරිසක් නේ මලමිනියක් ඉදිරියේ දුකක් ඇති නොවෙන විදිහට. ඔන්නෝය විදිහට අපි අපේ චිත්තසංතානයේ ඒක ක්‍රියාත්මක වෙන ආකාරය මොකක්ද? මේකට මොනවාද එකතු වෙ යුත්තේ කියලා අපි හොඳට දැනගන්න ඕනේ. ඒ දැනගන්න මේක සකස් කරගන්න ඕනේ. මේ ලෝකයේ තියෙන කිසි දෙයක් තුනක් අපි මොහොතකට හිතන බලන්න. ලෝකයේ තියෙන කිසිම දෙයක් මට ඕන හැටියට කියාගන්න පුළුවන්. ලෝකයේ තියෙන දේවල් පැත්තකට දාන්න ඉස්සෙල්ලාම අපි අපේ පැත්තට හැරෙමු. මේ ලෝක ජීවත් වෙනවා කියලා අපි කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. ඇහැ කන නාසය දිව ශරීරය සහ මනස කියන ඉන්ද්‍රයන් වලින් බාහිර අරමුණුත් එක්ක සම්බන්ධ වෙන විතරයි. වෙන මොකුත් කරන්නේ නැහැ. ලෝක ජීවිත වෙන කෙනාගේ රූප බලනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසින් ධර්ම. ඇහැට ගෝචර වෙන්නේ මේ ඇහැට ගෝචර වෙන රූපය. ඊළඟ කනට ගෝචර වෙන්නේ ශබ්ද රූපය. ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය ආදී සියල්ලම මේ ගෝචර වෙන හැම දෙයක්ම ලබා ගන්න මේ ඇහැ ඒ අරමුණ ලබා ගන්න ඇහැ අපිට කියලා කියන්නේ හිත මගේ ඇහැ. දැන් මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස කියලා. ඒවට කියන අභ්‍යන්තර ඉන්ද්‍රියන් කියලා. බාහිර ඒවාට කියන ඒවාට ගෝචර වෙන ඒවාට කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඒවාට කියන බාහිර ඉන්ද්‍රියන් කියලා. බුදුරජාණන් වහන්සේ හැබැයි අපිට දේශනා කරා චක්කුණනත්තා රූපණනත්තා සෝතණනත්තා සද්ධානත්තා ඝනණනත්තා ගන්ධානත්තා ඉහයානත්තා රසානත්තා කායනත්තා පොට්ටබ්බානත්තා මනනත්තා ධම්මානත්තා ඔය හයම 12ම අනාත්මයි කියලා. ඉතින් අපි ඒක දැනගෙන හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? ඔය ටික ඉතින් කියන්නේ එහෙම ගියාට අනාත්මයි කියන හැඟීම අපිට උපදින්නේ නෑ පිටත්. මේක වශයෙන් අපි හොඳටම දැනගෙන තියාගන්න ඕනේ අනාත්මයි කියන හැඟීම කියන්නේ මොකක්ද කියලා. අනාත්මයේ ලක්ෂණ කියන්නේ මොකක්ද කියලා. බලන්න මේ ලෝකයේ අනිත්‍යයි කියලා කියන කාරණාවේ තේරුම යමක් නිට්ටය වශයෙන් පවතින්නේ නෑ කියන එකයි. එහෙම වෙනස් වෙනවා කියන එක. හොඳයි. මේ වෙනස් වීම කියන එක සිද්ධ වෙන්නේ හැම වෙලේම මං කැමති විදිහට නම්. ඔතනින් තේරුම් ගත්තා කියලා මේ කාරණා ප්‍රමාණිකව බලන්න. වෙනස් වීම සිද්ධ කරගන්න පුළුවන් නම් මට මං කැමති විදිහට. ලෝකයේ අනිත් උනාට මට ප්‍රශ්න නැහැ. ඇයි? හැම වෙලේම වෙනස් වෙන්නේ කොහොමද? මං කැමති විදිහට. එහෙනම් ඉතින් එහෙම වුණා නම් මේ ලෝකේ පාරේ තොටේ යන්නේ ඔක්කොමල රූපවන්ත රූපරාජිනිය තමයි යන්නේ. හැමෝම තමන් කැමති විදිහට ශරීරය වෙනස් කරන්නේ. මේ කැමති විදිහට වෙනස් කරන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන දේවල් වෙනස් වෙන්නේ මම කැමති විදිහට. මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා රූපවත් වේදනාවත් සංඥාවත් සංකාරවත් විඥානවත් මෙතන ඉන්දියන් එකක්වත් පරිස්සම් කරන්න පුළුවන්කමක් නැත්තේ. ආන් එවැනි ලෝකයක් තුළ අපි ජීවත් වෙන්න පිළිගන්නේ එහෙම හැංගගෙන නෙමෙයි. හැම වෙලේම ඉන්නේ මං කැමති විදිහට මේවා වෙනස් කරගන්නවා වෙනස් කරගන්නවා කියන හැම බලාපොරොත්තු තියෙන අපිට. හැම වෙලේම යමක් වෙනස් වෙනවා කියන කේ තේරුම ඒක නිත්‍යව තියෙන්නේ නැහැ. නිත්‍ය නිතිදුනක් මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් නම් ඒක මට ඕන විදිහට පවත් ගන්න නවත් ගන්න පුළුවන් නම් මම ආස්පකට ගන්න පුළුවන්. එහෙනම් අනාත්මය කියන්නේ මේ වෙනස ඒක මේ ලෝකේ මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇසෙන වෙනම වැඩ පිළක් අනුග වැඩ පිළක් වගේ තමයි. ඒක මේ නිත්‍යව ගියවට ඒක සම්පූර්ණයෙන්ම අනුග වැඩ පිළක් වගේ ජීවිතයක්. මොහොතකට පිටර ගියන් දෙකක්වත් මට උන් හිතේ වෙන්නේ එකක්වත් මට හිතේ වෙන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න අපි මේ අපේ මේ ශරීරය පොඩ්ඩක් අරගෙන බලගහන් බොහොම තදින් මේක තේරෙන මට උන් හිතේ වෙනවාද කියලා. හදන අන්නේ මේ මට ඕන හැටියට වෙනස් නොවන ගතිය ස්වභාවය තියෙන මේ ස්වභාව ධර්මයේ තියෙන වස්තුන් ගැන අපි කියනවා අනාත්මය කියලා. ඒත් අනිත්‍ය කියන්නේ එකක් අනාත්මය කියන්නේ වෙන එකක්. තොර මට ඕන හැටියට මේ ලෝකේ කිසිවක් නැහැ. සිද්ධ වෙන්නේ නැති බව වෙනස් වෙන්නේ නැති බව ඒ අහම්බෙන් වගේ සිද්ධ වෙනවා අපි හිතනවා. මට ඕන හැටියට මට ඕන වෙනවට මේක නෙවෙයි. මට ඕන හැටියට මට ඕන වෙනවට මේක නෙවෙයි. ඒක තියෙන ප්‍රශ්නේ. ප්‍රණයදක් මේ ලෝකෙන් සදිස්ක වේද. ඒක චක්කුවෙන් බලාපොරොත්තු වෙන චක්කු සම්පස්සද වේදනා සුඛ වේදනා. දුක් වෙනවට කැමති සෝත් සම්පස්සද සුඛ වේදනා, ධාන සම්පස්සද සුඛ වේදනා, හිවිය සම්පස්සද සුඛ වේදනා, කාය සංපස්සද සුඛ වේදනා මනෝ සංපස්සද සුඛ වේදනා තුන්වෙනි සැප වේදනාවල් බලාපොරොත්තු වෙන නෙවෙයිද මුළු ජීවිතේම ගන්න හැම සැපෙකම දැන් එතකොට බලන්න මෙන්න මේ සුඛ වේදනාව බලාපොරොත්තු වෙන ජීවත් වෙන අපිට මේ සැප වේදනාව ලැබීම කියන එක සිද්ධ වෙනවා ඇත්තටම කියනවා කැමති වෙලාවට එන්නේ අපි කැමති වෙලාවට දේ දුන්නක් පායනවා මට ඕනේ කියලා කියලා හිතලා තියෙනවා දේ දුන්නක් පායනවා දේ දුන්නක් දක්වා මට සතුටුයි කියලා ඉතින් මම කැමති වෙලාවට ඒක වෙන්නේ නැහැ හැබැයි ඒක වෙන වෙලාවක් තියෙනවා අන්න ඒ වගේ මේ සැප වේදනා ඇතිවීම පිළිබඳ බලන්න කියන්නේ මේ වේදනාව ඇති කරගන්න ඒක මම කැමති වෙලාවට ඇති කරගන්න වේදනාවට හේතු වෙන්නේ මොනවද කියලා බලගන්න ඕනේ වේදනාවට හේතු වෙන මොකක්ද ස්පර්ශයයි විඥානයේ විතරක් අපි වෙනවා ලබන්න පුළුවන්කමක් නැහැ දැනීමට විතරක් බෑ ස්පර්ශය මොකක්ද මේ ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ ඇහැ පැත්තෙන් ගත්තොත් ඇහෙ රූපේ චක්කු විඥානේ එකතුවයි ඒකෙන් තමයි සත්‍යයෙන් හැදෙන්නේ මේකට බලාගත්තම කුංචි උදාහරණයක් අපි අන්නාසි රසයට අපි කැමති කියලා හිතන්නේ අන්නාසි රසයට අපි කැමති නම් මම හිතනවා ධර්මස්වරයේ රූපේ තියෙන අන්නාසි රස තියෙන කොහෙද අන්නාසි රසය වෙන සපේදයක් අන්නාසි රසය තියෙන කොහෙද බොහෝ දෙනා කියයි අන්නාසි කියලා අන්නාසි අන්නාසි රසය තියෙන්නේ විවක් නැතුව අන්නාසි රසය තියෙනවාද වැන්නිටකට කියනවා රස තියෙන්නේ දිවේ කියලා. අන්නාසි නැතුව දිවක සැප වේදනාවක් ඇතිවෙනවද? අන්නාසි නැතුව දිවේ අන්නාසි සැප වේදනාවක් හදාගන්න බෑ. දැන් එහෙනම් වළමිණියක් අරගෙන එහි දිවට අන්නාසි යච්චරොත් දිවත්තක අන්නාසි කියලා මේවත් ඉතින් වලමිනියක් වෙන්න ඕනේ නැහැ. වෙලාවකට කියනවා අපි ආහාරය ගන්නවා. ආහාරය ගත්තට සමහර වෙලාවට වෙන කල්පනාවක් ඉන්නවනේ. රූපాయని විහාරයෙන් බලන ආහාරය ගන්නවා කාපු දේ රසවත්. එහෙනම් දිවයි අන්නාසි විතරක් තිබ්බට වගේ ඒකට වෙනාලේ හැදෙන්නේ නැහැ. මේ තුනේ අකණ්ඩව සිද්ධ වෙන එකතුව තමයි ස්පර්ශය විතරයි. ආනි ස්පර්ශයෙන් තමයි අපිට මේ සැප වේදනා ලැබෙන්නේ. හරි. එහෙනම් අපිට තේරෙනවා අපේ බලාපොරොත්තු වෙන මේ සැප වේදනා එහෙම නෝ කලින් නෝනාසේ නෝ මේ නෝ ශරීරයේ නෝ සැප වේදනා ලබා ගන්න. සැප වේදනා ලබා ගන්න මේ තුන් දෙනාම එකතු වෙන්න ඕනේ නැද්ද? මේ තුන් දෙනාම එකතු වෙන්න ඕනේ. මේ තුන් දෙනාගේ එකතු වෙන මොකද අපේ බලාපොරොත්තු සැප වේදනා ලබා ගන්න ජීවත් වෙන දැන් තුන් දෙනාගේ එකතු වෙන අපි අහමු දැන් චක්කු විඥානය කියන කාරණාව චක්කු විඥානය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ඇහත් රූපයත් නිසා. එහෙනම් තුන් දෙනා එකතු වෙනනම් මේ තුන් දෙනාගේ එකතුව සිද්ධ වෙනනම් අනිත් දෙක මෙයත් එක්ක එකතු වෙන්න ඕනේ. දැන් එතකොට අනිත් දෙක මත රඳාපවතින්නේ නැහැ. ඒක චක්කු විඥානය හැදෙන්නේ ඇහත් රූපයත් නිසා. ඇහත් රූපයත් නිසා චක්කු විඥානය හැදගන්නවා. තුනම එකතු වෙන්නේ ස්පර්ශය තමයි. ස්පර්ශය තමයි. ඇහැයි රූපයයි දෙක දෙකෙහි සකස් වීම. චක්කායතනය සහ රූපායතනය කියන දෙකෙහි සකස් වීම මට ඕන හැටියටද? මට ඕන විදිහටද? කෙදෙනාගේ ගැටීමක් මට ඕන විදිහටද? එහෙනම් මේ පිටුවත් මට හිතෙන්නේ ඇහැ කියන මේ චක්කායතනය කියන තැන තමයි යමක් ඒක රාශී වීමයි ආයතනය කියලා කියනවා. ඒ කියන්නේ ආයතනෙහිම තමයි ස්පර්ශය හටගන්නේ. ඒ කියන්නේ සලආයතන පත්‍ය පස්සෝ කියලා අපි අහලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ඇහැ ඇහැ ස්වභාවයෙන් ගත්තොත් නැත්නම් මට ඕන විදිහට මේක සකස් වෙලා තියෙනවද? මේ දුරපෙනීම, ළඟපෙනීම, ඊළඟට මේකේ මේක තව තියෙන මේකේ ක්‍රියාකාරීත්වය තත්ත්වය මේක ස්වභාවය ගත්තොත් එහෙනම් මේකේ කළු ඉන්ද්‍රියාව, සුදු ඉන්ද්‍රියාව ආදී වශයෙන් මේ තියෙන ස්වභාවිකව මේක සකස් වීම මට ඕන හැටියට වෙලා තියෙනවද? දැන් අර කැමරාවක කාචයක් වෙනස් කරලා ඈත තියෙන එකක් බලන්න ලං කරගන්නවා වගේ. ඒක ලං කරලා බලනවා වගේ. ළඟ තියෙන දේ ලොකු කරලා බලනවා වගේ. මට එහෙම පුළුවන්. ඒ ක්‍රියාකාරීත්වයකත් ඒ ස්වභාවයකත් අනුවනම් මට ඕන හැටියට නෑ. එතකොට ඇහැ නිබඳව වෙනස් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? ඒක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නෑ. එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය ඇහි වෙනස කියන එක චිත්තක්ෂණ 16ක් 17ක් තුල සම්පූර්ණ සිද වෙන ගරක්. ඒක වැඩක්වත් මම කරන්නේ නැහැ. මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මේක මොනවද කියලා. ඊළඟට බාහිර රූපය ගත්තහම පින්වත්නි ඇහැට ගෝචර වෙන මේ රූපය කිසිම විදිහකින් මට ඕන විදිහට සකස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බාහිරින් එයක් ඒ එන රූපය මට ඕන හැටියට සකස් වෙන්නේ නැහැ. ඒක හැම වෙලේම ඇති වෙනවා. වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා ස්වභාවයේ තියෙන යම් යම් හේතු කාරණා හින්දා සකස් වෙන එකක් තමයි රූපය කියලා කියන්නේ. ඇහැ මට ඕන හැටියට නෙවෙයි. රූපය මට ඕන හැටියට නෙවෙයි. ඇහැ වැඩ කරන්නේ මට ඕන හැටියට නෙවෙයි. රූපය වැඩ කරන්නේ මට ඕන හැටියට නෙවෙයි. මේ දෙක එකතු වෙලා හැදෙන චක්කුඤ්ඤානේ. මට ඕන විදිහට කරන්නේ. ඒකෙන් තමයි අපි දන්නවා මට ඕන වෙලාවට චක්කුඤ්ඤාන පුරවා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සෝත විඥානයත් ඒ වගේමයි. ධන විඥානයත් ඒ වගේමයි. ඉන්ද්‍රා විඥානයත් ඒ වගේමයි. මට ඕන වෙලාවට පුරවා ගන්න බෑ. දැන් එතකොට ඒ විතරක් නෙවෙයි පින්වත් මේ විදිහට මේ විඥාන හයක් සත්පුසෝත ගහන ජීවයා කාය මනෝ කියලා විඥාන හයක සකස් වීම සරෙන් සරේ සිද්ධ වෙනවා. එකවර දෙකක් හැදෙන්නේ නෑ අපේ ශරීරය හස්සේ කරගෙන. එතකොට කොයි එකද මේ වෙලාවේ හැදිය යුත්තේ කියලා මට තීරණය කරන්න බෑ. චක්කු විඥාන හැදෙනකොට සෝත නෑ, සෝත විඥාන හැදෙනකොට චක්කු නෑ. ඒ වගේ මාරු හැදෙන්නේ එකවර කිනා වගේ අපිට තේරෙනවා වේගෙන් මේවා සකස් වෙනවා. එතකොට මෙන්න මේ කියන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ ආදී කොයි වෙලාවේ චක්කු විඤ්ඤාණයද, සෝත විඤ්ඤාණයද, ගහන විඤ්ඤාණයද, ජීවා විඤ්ඤාණයද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කාය විඤ්ඤාණය, මන විඤ්ඤාණය කියන එක තමයි අපේ වැඩ නෙමෙයි. දැන් බලන්න අතන චක්කු පැත්තෙන් ගත්තොත් ඇහැ රූපයක් කියන දෙක මට හිතුවක් කාර්යයක්. මොකද උදාන්න නැති. එහේ කියන්නේ ක්‍රියාකාරීත්වය අරන් බලපන් සඳහන් මම මං කැමති හොඳ දේවල් බලන්නද නරක දේවල් බලන්නද? මං කැමති හැමදේම හොඳ දේවල් බලන්න. මං කැමති හොඳ දේවල් අහන්නද නරක දේවල් අහන්නද? මං නරක දේවල් අහන්න කැමති නැහැ. දැන් මම හොඳ දේවල් බලා ගැනීමේ ආශාවකින් වටපිට බලනවා. මගෙන් අවසරයක් නැතුවම මගෙන් කිසිම අවසරයක් නැතුව නරක දේවල් පේනවද නැද්ද? මට පෙරලා මට පෙරලා අරගෙන හොඳ දේවල් විතරක් පෙන්වනවා නරක දේවල් පෙන්වන්න තියෙනවා කියලා එහෙන් පෙරලා ගන්න බැරි. හොඳ දේවල් මිහිරි දේවල් විතරක් අස්වනවා නරක දේවල් අස්වන්න නැතුව ඉන්නවා කියලා සබ්දේ පෙරලා ගන්න පුළුවන් කමක් නැහැ. අනේකින්ද අනිත් ඉන්ද්‍රියුත් තමයි ඇහැ කන නාසය දිව ශරීරය කියනවා අපිට ඕන විදිහට ඒව නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි. බාහිර රූප ආදිය තෙමස් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. එහෙනම් ඇහැ රූපයයි ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ ඒ වාට අනුකූල වැඩපිළිවෙලකට. එහෙමනේ. ඒ දෙකේ එකතු කොයි වෙලාවෙ සිද්ධ වෙනවද කියලා තීරණයක් ගන්නත් මට බෑ. ඒ දෙකේ එකතු වීම තමයි විඥානීය හටගැනීම සිද්ධ වෙන්නේ. එන්නේ තුනම එකතු වුණහම තමයි මට ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. ආන්‍ය ස්පර්ශය සප ස්පර්ශයක් වෙන්නත් පුළුවන්. දුක්ඛාගත වේදනාවක් හඳුන් ස්පර්ශයක් වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ වැඩ පිළිවෙලක් ඉන්ද්‍රිය හය තුලම අපේ තියෙනවද නැද්ද? ඉන්ද්‍රිය හය තුලම තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් වලින් උපදිනා වූ විඥානයක් කියලා කිව්වොත් මට ඕන හට උපදිනවා. මේ විඥානයන් හේතු වෙලා මේ ඉන්ද්‍රියන් තුලින් ඉන්ද්‍රියන් තුල හවකස්වන්නා වූ යම් ස්පර්ශයක් යම් ස්පර්ශද වේදනාවක් තියෙනවා ඒ එකක්වත් මට ඕන හට උපදින්නේ නැහැ. ඔය මං කිව්වා වාගේ වැඩ පිළිවෙලක් අපේ ළඟ සිද්ධ වෙනවා කියලාවත් අපි දන්නවා. සිද්ධ වෙනවා කියලා දැනගත්ත කෙනෙක්ගේ මං හන්නේ දැන් කාරණා හොයලා බලනකොට මේ වගේ වැඩ පිළිවෙලා සිද්ධ වෙනවා කියලා දැනගන්නවා. ඒ දැනගන්න කෙනෙකුට හොඳටම තේරෙනවා මේ පුද්ගලයා කියලා ගත්ත මගේ ක්‍රියාකාරීත්වය මට අයිති එක නෙවෙයි. ඒක වෙන මොකක්ද පාලනයකට නතු වෙච්ච වැඩ පිළිවෙලා. වෙන මොකක්ද පාලනයකට නතු වෙච්ච වැඩ පිළිවෙලක්. වෙන කාගේද වැඩක්? මගේ වැඩක් නෙවෙයි. මම දැනගෙන හිටියද? දැනගෙන ඉන්නත් මට කියන්න පුළුවන් නේ. චක්කු විඥාන ටික දැන් හැදෙන්න තියෙන පොඩ්ඩක්. මොකද මට මේ වැඩ වර්ගයක් තියෙනවා සෝත විඥානත් එක්ක කරන්න. චක්කු සෝත දෙක පොඩ්ඩක් ඉන්න මට ගහන විඥානත් එක්ක මේ ලහන වර්ගයක් තියෙනවා. කියලා තමන්ගේ ආයතන ටිකක් පවත් ගන්න මේ මහමලකාරයෙක් වගේ. නේද නැත්තම් ආයතන කීපයක අධිපති වගේ අපිට කියන්න පුළුවන් මම දැන් කෑම කන වෙලාව. දැන් ජීව විඥානය තමයි මට ඕන වෙන්නේ. මේකත් එක්ක වෙන්නේ මම දැන් ඉගෙන ගන්න වෙලාව. මට සෝත විඥානය තමයි ඕනේ. දැන් මම බණ අහන වෙලාව සෝත විඥානය තමයි වෙන්නේ. එහෙනම් අනිත් පැය පොඩක් ඉන්න ඕම් පැත්ත කරලා කියලා අපිට මේකේ අධිපතිකම ගත්තා නේද? බෑ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙත් මෙන්න මනෝ විඥානය වැඩ බාර අරගෙන ධර්මයේ ශ්‍රවණය කරනකොට දැන් මනෝ විඥානය වැඩ බාර ගත්තොත් මොනවද වෙන්නේ? හරි ඇහිලා වැඩ මේකත් එක්ක සම්බන්ධු වෙන්නේ නැත්තම් එන වෙන දේවල් ගැන කල්පනා කර කර ඉන්න උනොත් අඩුම ගානේ මේ ඇහෙන ධර්මය කියලා මේ ඇහෙන සද්දවත් ඇහෙන්නේ නෑ. ළඟ තියෙන සද්දවත් ඇහෙන්නේ කියන්නේ වෙන දෙයක් ගැන උත්තර කල්පනාවගෙන ළඟ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකද ඒ පැත්තට ප්‍රබල මේ විඥානය හටගන්න පටන් අරගෙන නම් මේ පැත්ත සිද්ධ වෙන්නේ මොනවද කියලා අපි දන්නේවත් නැහැ. ඔන්න ඔය විදිහට තියෙන මේ ඉන්ද්‍රියන් වලින් තියෙන ක්‍රියාකාරීත්වය දිහාවට හරියටම දැක්කේනකොට පින්නන්නේ තමන්ගේ අභ්‍යන්තර බාහිර ඉන්ද්‍රියන් අනාත්මයි මට ඕන විදිහට වැඩ කරන්නේ මෙතන මොන කුමන මගේ කියලා දෙයක් ගන්නද කියලා හොඳට දැනෙනවා. ඒ කියන්නේ මේක හිතුවක්කාරයි කියලා දැනෙනවා. අනිත් එක භාවනාවක් සිද්ධ කරගෙන ඉන්නකොට බලන් පින්නන්නේ ඔය ටික හරියට දැනගත්ත කෙනෙකුට 12 වශයෙන් වෙන වෙනම මෙනෙහි කරපු කෙනෙකුට මේ 12ම එකක් කොට අරගෙන එහි තියෙන අනාත්ම ගතිය දැනෙන්න පටන් ගන්නවා. ඒක අපි හැමෝටම තේරුම් ගන්න ඕන. දැන් අපේ ළඟ තියෙනවා සිතුවිලි එකතු වෙන ස්වභාවයක්. ඇති කරගන්න අවබෝධය එකතු වෙවි තේරෙන ස්වභාවයක් තියෙනවා. මේ බලන්න. මේකෙන් සඳහන් වෙන විදිහයි මල් මාලයක් අඳින කෙනෙක් මේ මල් මාලය එක එක මල අතරම වුණා. නිල් මලක් අතර ගන්නවා නිල් මලක් කියලා අදහසක් වෙනවා. රතු මලක් අතර ගන්නවා රතු මලක් කියලා අදහසක් වෙනවා. කහ මලක් අතර ගන්නකොට කහ මලක් කියන අදහසක් වෙනවා. දැන් මල් මාලය අල්ලනවා. දැන් මොකද වෙන්නේ? මල් මාලය කියලා අදහස. මල් මාලය කියලා එන හැඟීම තුළ අර මල් ටික ඔක්කොම අඩංගු වෙනවා. එහෙනම් අර එක එක මල් වෙනකොට වෙන වෙනම හඳුනාගෙන ඉතිරුණාට දැන් අන්තිමට ඔක්කොම මල්මාලේ තෝ කොමලිනේ. ඒ වගේ චක්කුණත්තා රූපණත්තා සෝතණත්තා සද්ධානත්තා ගන්ධානත්තා ග්‍රහණණත්තා ගන්ධානත්තා දිව්‍යානත්තා රසානත්තා විදිහට ඒ ඉන්ද්‍රියන් වල තියෙන අනාත්ම ස්වභාවය වෙන වෙනම මෙහෙ කරපු කෙනෙකුට වෙන්නත් නේ. මොකද වෙන්නේ 12ම එකට අනාත්මයි කියන හැඟීමට පුළුවන්කම තියෙනවා. දැන් මම නිකමට මෙහෙම කියන්නම්. ජීවිතේම කියලා කියන්නේ එක අතකින් බලනකොට ඇහෙට තියෙන පෙනීමේ දැනීම නැත්තම් කනේ තියෙන ඇසීමේ දැනීම නැත්තම් නාසයේ තියෙන ආග්‍රහණය කිරීමේ දැනීම නැත්තම් ගඳ සුවඳ පුරන දැනීම නැත්තම් දිවේ හටගන්න රස පිළිබඳ දැනීම නැත්තම් අපේ මනසේ හටගන්න ධම්ම කියලා කියන ඉරිසියා ක්‍රෝධ වෛර මාන්න ඒවා අපිට දැනෙනවානේ. ඔන්නේ දැනීම් 6 නැත්තම් මරණයද නැද්ද? මරණයද නැද්ද? එහෙනම් මරණියද? එතකොට අපිට සැලෙන්නේ හිතෙන මෙන්න මේ දැනීම් ටික ආශ්‍රය කරගෙන තමයි මේ ජීවිත ගොඩනැගෙන්නේ. ජීවිතය කියලා කියන්නේ දැනීම් ටික තමයි. පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, ආග්‍රහණය දැනීම ආග්‍රහණය දැනීම දැන් රස දැනීම මේ එකිනෙකට කිදුකට සම්පූර්ණයෙන් පරස්පරයි. බලන්න වෙනස් වෙනස් දේවල් තමයි මේ ආයතන ටික තේරුම් ගන්න ඕනේ. කවදාකවත් අපිට මෙහෙම කියන්න පුළුවන්. අද රස අහලා තියෙනවද කියලා? අද සුවඳ අහලා තියෙනවද කියලා? කණින් පුළුවන් දෙයක් කරන්න තවද? නැහැ. කණින් පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් අන්න වෙන් කර ගන්න පුළුවන් අපිට. ඉරිසියා කෝධ වෛරව මාන්න වගේ ඒවා දැනෙන්නේ පහත. ඇහැට දැන්න තියෙන කවදාකවත්. කන්න දැන්න තියෙන. අන් ඒවට කොහොම දැනෙන්නේ කොහොද? මනසේ. එතකොට මෙන්න මේ දැනීම් ටික නේද මේ ජීවිතේ කියන්නේ? ඒ දැනීම් ටික නේද මේ ජීවිතේ කියන්නේ? දැනීම් ටික නැත්නම් මේක මේ මොන මොනියක් තමයි. එහෙනම් මෙන්න මේ උපදින විඥානයත් එක්ක තමයි අපි මේ ජීවිතය කියන එක පෙරහැරේ යන්නේ. විඥාන පෙරහැරක්. ඒ දැනීම් ටික තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට ඒ කිසිම දැනීමක් චක්කු විඥානයම සෝත විඥානයම ධන විඥානයම ජීව විඥානයම කාය විඥානයම මනෝ විඥානයවත් මන් කියන වෙලාවට මට ඕන තැන මට ඕන විදිහට සකස් වෙනවා. එහෙනම් අපි බස්සේ යනවා. මේකේ එන්ජිම හොඳටම සද්දයි. ඒ මදිවාට ෆෝන් ගහනවා. ඒ මදිවාට අපේ කෙනෙකුට ගුවන් විදුලියක් දාලා තියෙනවා. ඒ මදිවාට ඒ බස් එකේ ඉන්න ගෝලෙක් කෑ ගහනවා. ඒ මදිවාට කවුරු හරි කෙනෙක් සේනාමය වෙන කෑ ගහනවා. මේ ඔක්කොම ටික එකතු වුණාම අපි ගෙදර ඇවිල්ලා කියන්නේ මොකද්ද? මට එපා වුණා කියලා. ඇයි එපා වුණේ? සෝත විඥාන සකස් වෙලා. ඇත්තටම සෝත විඥාන සකස් වෙලා නේද? මම අකමැති දේවල් ගැන සකස් කරලා තියෙනවා. මම කැමති වුණත් අකමැති වුණත් මේ ලෝකයේ සියලු සබ්ද ටික මගේ කන්න දෙකින් ගන්නවා. මම කැමති වුණත් අකමැති වුණත් මේ ලෝකයේ සියලු රූප ටික ඇහෙන් ඇතුළට අබ්බ ගන්නවා. ඒතර අනිත් ඉන්ද්‍රියන් වලත් ඒ වගේමයි. එහෙනම් අපිට මේ 12ම මොහොතකට හිතන්න උපදින චක්කු විඥාන ටික මට ඕන හැටියට නෙවෙයි කියලා හිතෙනකොටම අපිට අවබෝධයක් ඇති වෙනවා, තේරුමක් ඇති වෙනවා. එතකොට මේ මම කියලා මං අල්ලගන්නේ මොකද්ද? මේ විදිහට දියලා ගියා වගේ. මට ඕනේ වෙන දේවල් එකක්වත් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තු වෙන ගොඩක් තියෙනවා. ඒ අනුව මම කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ වෙලාවට සිද්ධ වෙන දේ පිළිබඳ තීරණයක් ගන්න මට පුළුවන්කම ඇත්ත නැහැ. පුළුවන්කමක් ඇත්ත නැහැ කියලා. ඒ මොකද ඒ වාගේ වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ වායේහි සිද්ධ වෙන හේතුඵල ධර්මයක් මිසක් මට ඕන වෙලාවට නවත්තන්නවත් මට ඕන වෙලාවට පවත්තන්නවත් මට ඕන වෙලාවට මුකුත් මේකත් එක කරන්න පුළුවන්කමක් නැත්තේ. ඉතින් ඔන්න ඔය ටික ගවේෂණාත්මකව අපි බලනකොට අපිට මේ ජීවිත පිළිබඳ දිවීයාම ප්‍රකට වෙනවා. මොකක්ද දිය වෙන්නේ? මම මගේ කියලා අල්ලාගත්ත මේ ගුලියක් ඉර කරන් ඉන්නේ අපි. මගේ ශරීරය මගේ හිත කියලා එක්කරා මේ ඝන ගතිය අපේ තුල වර්ධනය වෙලා තියෙන මේවා මගේ කියලා තදින් අල්ලා ගැනීමක් තියෙනවා. ඇස් දෙක පියාගෙන මොහොතකට මේ මගේ පාලනයෙන් හැටුව සිද්ධ වෙන මේ වැඩපිළිවෙල පිළිබඳ ගවේෂණය කරන කෙනෙකුට තේරෙනවා කිමක් නැහැ. මේක මගේ කියලා ගන්න තැනක් ඇත්තෙම කියලා පොඩ්ඩක් අපි නිකන් බලමු. පංචපාදානස්කන්ධයේ විදිහට දැන් රූපය කියන එක අපි දැන් කතා කරා ඉස්සෙල්ලා. රූපේ කියලා කියන ආයතන වගේම ස්කන්ධ පැත්තෙන් මේක විග්‍රහ කරගන්න පුළුවන් අපිට. පංචපාදානස්කන්ධයේදී රූප කියන එක අරගෙන බලන්න. රූප කියන එක කොයි වෙලාවකවත් පඨවි ආපෝ තේජෝ වායෝ හෝ වර්ණ ගන්ධ රස ඕජාදී කිසිම දෙයක් මට ඕනේ සකස් වෙන්නේ නැහැ. පඨවිය බාහිර පඨවිය වගේ යම් මුළුරය දැනන්නේ කොහොමද නැහැ. ආපෝදාසු තේජසු වායදසු දැනන්නේ. එහෙනම් ඒවා ඒවාට ආවේනික වැඩ පිළිවෙලක ඉන්නවා. ඒක මට ඕන හැටියට කියලා ගන්නත් බෑ. මට ඕන හැටියට නෙවෙයි කියලා ගන්නත් බෑ. මොකක්වත්ම කරන්න බෑ. ඒක එයාට අයිති වැඩ පිළිවෙලක ඉන්නවා. ඊළඟට වේදනාව කියන කරන් බලන්න. වේදනාව පිළිබඳව බලන්න අපේ ශරීරය ගත්තාම සෝ මොනවද සැප වේදනා, දුක් වේදනා, අදුක්කසක වේදනා විදින් විදියේ විදින් විදියේ විදින් විදියේ හට ගන්නවා. ඒ හට ගන්න එකදු වේදනාවක්වත් පින්නදි මට දුක් වේදනා හටගත්ත කියලා දුක් වේදනා නවත්ත ගන්න පුළුවන්කමක් නැහැ. ඒකෙම තේරෙන මේ අනත්ම ස්වභාවය ප්‍රකට වෙනවා. කිසිම කෙනෙකුට පුළුවන්ද මේ දුක් වේදනා වලට මං කැමති නෑ, මේවා අහකට යන්න, මේක මගේ ශරීරය, මේක මගේ වේදනාව කියලා කියන අපිට අර දුක් වේදනා නවත්තන්න හෝ පවත්වන්න පුළුවන්ද? සැප වේදනා හැදෙනකොට ඒක පවත් ගන්න පුළුවන්ද? දුක් වේදනා එපා කියලා අයින් කරන්න පුළුවන්ද? බෑ. ඒවා අපේ කිසිම ආරාධනාවක් නැතුව අපේ ශරීරය ආශ්‍රය කරගෙන බොහෝ දුක් වේදනා හට ගන්නවද නැද්ද? එනයික් මට ඕන හැටි තියාගන්න පුළුවන්ද? ඒක ආත්ම කොට ගන්න සඤ්ඤා කියන්නේ බලන් පින්නන්නේ දැන් මම මේ කියන ධර්මයේ කියන ගමන් වචන මාලාවක් කියාගෙන 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 ගියොත් එහෙනම් පළතුරු වල මෙයත් අංග හිතලේ සංඥා උපදිනවා. එළවලු වචන මාලාවක් කියාගෙන ගියාම ඒ සංඥා උපදිනවා. අහන දේවල්, පේන දේවල්, දකින දේවල් ඒ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන දේවල් හින්ද පින්නන්නේ අපිට මේ ලෝකේ මේක සංඥා තමයි. දැන් ධර්ම ශ්‍රවණය කරන අයට මම කිව්වත් එහෙම කපාටුම් තේරෙක. මොන තේර සංඥාවද? අඹ කියනකොට අවසංඥාව. නවත්තන්න පුළුවන්ද? නවත්තන්න පුළුවන් කමක් නැති. නෑ, ඒ සංඥාවල් කියන ඒවා පිළිබඳව කොහොමවත් අපිට ඕන ඕන වෙලාවට හටගන්නෙත් නෑ. දැන් විභාගයකට එහෙම ගිහිල්ලා පුළුවන් තරම් ඒ කටපාඩම් කරන්නේ ධර්ම කරුණු මතක් කරන්න හදනවා. සමහර ගාඩ විභාග වෙලාවේ මතක් වෙන්නේ නැහැ. විභාග ඉවරච්ච ගමන් වෙන්න මතක් කරගෙන සංඥා කියන එක කොහොමද අපිට ඕන වෙලාවට හටගන්නේ කියන්නේ අපිට ඕන වෙලාවට නවත්තන්නත් බැහැ. එහෙනම් සංඥාවක් කියන එක මට ඕන හැටියට පවත්වන්න නවත්තන්න බැයි නම් ඒක ආත්ම ධනත්මක. ඒක ආත්ම. ඒකට වේදනා කියන එක තමයි සංඥා කියන එක තමයි සංකාර කියලා කියන පංචපාදස්කන්ධ මේ ඇතුළත තියෙන චිත්ත සංකාර. ආදරය, ප්‍රෝධය, වෛරය, මාන්නය, උඩගම, විදුකම වගේ දේවල්. ඒ එකක්වත් වෙනත් මේ කිසිම විදිහකින් මට ඕන හැටියට නවත්තන්න පුළුවන් ආදරය වගේ දේවල් මට ඕන වෙලාවට හැදෙන්නෙත් නෑ. මට ඕන වෙලාවට නවත්තන්න බෑ. කිරිසියා වගේ දේවල් මට ඕන වෙලාවට හැදෙන්නෙත් නෑ. මට ඕන වෙලාවට නවත්තන්න බෑ. ක්‍රෝධය, වෛරය ආදී දේවලුත් එහෙමයි. ඒ වගේ මේ කිසිමම කිසි හැඟීමක් මට ඕන වෙලාවට නවත්තන්න පාත්තන්න පුළුවන්කම නැහැ මේ සිතුවිලි. එහෙමනම් වේදනා සංඥා චෛතසික දෙක ඇරෙන්නේ ඉතිරි චෛතසිකයන් 50ම අඩංගු වෙන මේ සංස්කාරයන් කියන දේවල් සැකසීමවත් නැතිවීමවත් මට තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් ඒක ආත්මද අනාත්මද කියලා බලන තොරවට තේරෙන මට ඕන විදිහට පවත්වන්න බෑ. මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. ඉතින් ඊළඟට විඥානය ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. කොහොමත් මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්කමක් නැත්තේ නෑ. එතකොට මේ පංචපාදානස්කන්ධය තුලත් මේ අනාත්ම ලක්ෂණය තියෙනවා. අනිත්‍ය වගේම අනාත්ම ලක්ෂණය තියෙනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණය ප්‍රකට කරගන්නටයි අපිට ඕනේ. ප්‍රකට කරගත්තට පස්සේ තියෙනවා මේ හරිය පුදුම වැඩක් වෙන්නේ. මේ අනාත්ම ලක්ෂණය පංචපාදානස්කන්ධයෙහි ප්‍රකට කරගත්තාම ඒතනත්තාට ප්‍රකට කරගන්නවා කියන තමන්ගේ හිතෙන් නැగిලා එනකොට පවත්ව ගන්න බැරි දෙයක් පිළිබඳව බලාපොරොත්තු ඇති වෙයිද? පවත්ව ගන්න බැරි දෙයක් පිළිබඳව බලාපොරොත්තු ඇති වීම සිද්ධ වෙන්නේ නෑ. මොකද ඉතින් මේ පවත්වන්න බෑනේ. එතකොට ඒක මගේ කියලා හැඟීමක් එන්නේ නෑනේ. දැන් අපිට අපේ දරුවන්ව පවත්ව ගන්න පුළුවන් කියලා හිතන හින්දා තමයි දරුවෝ ගැන අපේ කියලා හැඟීම එන්නේ. නමුත් දරුවෙක් එක දිගට හිතුවක් ආරනොත් මම අහලා තියෙන සමහර ලාවට එක දිගට කියන්නම දෙයක් අහන්න එක දිගට හිතුවක් ආරනකොට දෙමාපියෝ කියනවා ආපදරු මේ මගේ කෙනෙක් නෙවෙයි මේ මගේ කෙනෙක් විදිහට මම සලකන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අන්න එහෙම වෙන්නේ Tamanṭo වෙන හැටියට පාත්‍ර ගන්න පුළුවන් නම් තමයි මගේ කෙනෙක් හැඟීම ඇති වෙන්නේ. නැත්තම් ඇති වෙන්නේ නැත්තම් එහෙම ඇති වෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා හැඟීමක් ඇති වෙන අන්න ඒක උඩට තියෙන නැත්තම් එහෙම ඇති වෙන්නේ නැහැ. අන්න එහෙම මේ ලෝකයේ තියෙන මේ දේවල් පවත්ව ගන්න බෑ කියලා අපිට ප්‍රබල වශයෙන් සංඥාවක් ඇති වෙන්න ඕනේ හැම දෙයක්ම පවත් ගන්න බැහැ. එතකොට මේක ප්‍රකට කරගන්න ආයතන 12 වෙන වෙනම නීත්‍රකම ආයතන 12 වශයෙන් ගත්තත් බාහිර සහ අභ්‍යන්තර කියලා ඔක්කොම ටික හුණා නේද? හරියට ගඟක් නද ඉඳගෙන ඉන්න මිනිසෙක් කිසිවක් කර තියාගන්න දෙයක් නැතුව ඉඳගෙන ඉන්නවා. ඒක වටේට ගඟ ගලාගෙන යනවා. තැන් තැන් වල සුලි හැදෙනවා, තැන් තැන් වල රැලි හැදෙනවා, රොඩු පා වෙලා යනවා, මඩ එනවා. ඒ මොනවා ආවත් ගඟමැද ඉන්න කෙනාට දැනෙන්නේ හාත්පසින් ගලාගෙන යනවා. හාත්පසින් ගලාගෙන යනකොට එයාට මේක ගඟේ මොකක් කරන්නවත් නැහැ. අන්නේ හත්පසින් ගලන ගතිය පිළිබඳ කලින්ම අපි මේ ජීවිතේ කලින්ම දැනගන්නවා. මේක ගැලීමක් විතරයි. මේ ජීවිතේ කියන්නේ ගැලීමක් විතරයි. මොනවද ගලන්නේ? සිතුවිලි ගලනවා. එකිනෙකක් එක්ක ප්‍රතිසම්තරව තමයි ශරීරය නැවත 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 සකස් වෙනවා. වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි සකස් වෙනවා. මෙන්න මේ ගැලීම කියලා කියන මේ සංතතිය ඝණයකට අපේ හිතවලට පේනවා. ගැලීම ප්‍රකට වෙන්නේ නැත්තම් මේක ඝණයක් වගේ ඈතින්නම් දියල්ලක් දිහා බලද්දි ගලන් යනවා කියන්නේ. ඒක ඝණයක් වගේ පේනවා. ඉතින් යන්නේ ඝණයට තමයි අපි එක එක නන්දාගෙන කටයුතු කරන්නේ. ඒකෙන් අපි හිතාම දැඩි බලාපොරොත්තු සහගත ජීවිත ගත කරනවා. ඔය විදිහට ඉන්ද්‍රියන් ගැන නිවැරදි ආකාරයට වෙනය කරලා සිතුවිලි ඇති කරගත කරගත්ත කෙනා මේවා මගේ කියලා ගන්න බෑ කියලා දැනගෙන ඒවා පිළිබඳ තියෙන බලාපොරොත්තු ඇති නොවන සත්‍යකට පත් වෙනවා. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුක කැඩෙන්නේ නැහැ. ඉතින් ඔන්නේ අනාත්ම සංඥාව තමන්ගේ චිත්ත සංතාණයෙන් නැగిලා එන විදිහට සාමාන්‍ය ජීවිතයේ ගෙවනකොට හැම නිමේෂයකම අනාත්ම සංඥාව තමන්ගේ චිත්ත සංතාණයෙන් නැగిලා එන විදිහට අපි අපේ හිත සකස් කරගන්න මන්නේද කියනවා අනාත්ම සංඥාව වඩනවා කියලා. අනාත්ම සංඥාව වැඩිමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ භාවනා සම්පූර්ණ පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකත් භාවනාවක් විදිහට නේද කරන්න ඕනේ. ගාක අනිත්‍ය භාවනාව කරන අනාත්ම භාවනාව කරන පාට වෙන්නේ නැහැ. සුත්ත මූලගතව ආරණ්‍යගතව ශුන්‍යාගාරගතව ස්ථිරමයි සනාන්තරති ඉති පටිසන් චක්කති චක්කුණත්ත චක්තියේ තියෙන අනාත්ම ස්වභාවය මෙයා මෙහි කරනවා. රූපයේ තියෙන අනාත්ම ස්වභාවය මගේ වසඟයට ගන්න බැරි බව මෙහි කරනවා. එතකොට සෝතයේ තියෙන අපි දැන් කතා කරපු කාරණාත් එක්ක සෝතයේ තියෙන අනාත්මය වගේම මේ සබ්දයේ අනාත්මය මෙහි කරනවා. මේ විදිහට ආයතන 12 වෙන වෙනම මෙහි කරනකොට ආයතන 12ම අනාත්මයි කියන එක හැඟීමක් අපිට ඇති වෙනවා. ආන්ගේ හැඟීමක් වම ඇවිල්ලා ඒක වෙනත් දෙයකට ප්‍රකට කරගන්න දෙන්නේ නැතුව එක දිගට ඒක තමන්ගේ තුළ ක්‍රියාත්මක වෙන ආකාරයට පත් කරගත්තම කියන අනාත්ම සංඥාව ඇති කරගත්තා කියලා. ඉතින් මේක අපිට කරන්න බැරි වෙලක් නෙවෙයි පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන් හරියට පුහුණු කරොත් භාවනා වර්ධනය කරොත් නිදහස් හිතක්. මොකද ලෝකෙම ගලාගෙන යනවා කියලා දැනුණාට පස්සේ ආය බලාපොරොත්තු ඇති වෙන්නේ දුක් ඇති වෙන්නේ. ඒකින්ද කවුරුත් කල්පනාවට ගන්න ඕනේ මට මේක කරන්න පුළුවන් දෙයක්. මම බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරලා මේ ජීවිත කාලයේදී මගේ මේ චින්තනය වෙනස් කරගන්න ඕනේ. මගේ චින්තනය වෙනස් කරගත්තේ නැත්නම් මට මොකද වෙන්නේ? හැමදාම දුක් විඳින්න වෙනවා. කොහෙන්ද? හිතේ යළමිනේ නේද කියන්නේ. අන්නේ නපුරු යටන්නේ නේද කියන්නේ තමයි හිතේ සකස් වෙන්නේ. ඒ වගේ දනත් සංඥා වර්ධනය කරගත්තොත් තමන්ගේ සිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් හොඳට කල්පනා කරගන්න ඕනේ හැම කෙනෙක්ම මම ධර්මානුකූලව කටයුතු කරලා මේ ජීවිතේ සාර්ථක කරගෙන සතර ජීවිතේ සුපත් කරගෙන උතුම් නිවන් සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානෙ ප්‍රාර්ථනාවට කරගන්න ඕනේ.
සාදු සාදු සාදු.
හැමදෙනාම බලාපොරොත්තු වෙන ආකාරයට සියියත් වාසය කරන හැමදෙනාට දුක් දුකී සිදුවෙන ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. හැමදෙනාට මුතුන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාති මුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු ශාසනං. ආකාසත්තාති මුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං තරන්ති.
සාදු සාදු ධර්මාන් ශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ
පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්ව ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතුරු ආගමික අංශයේ මෙහිම දුරකථන අංකයේ 0112 697 140 ආගමික අංශයේ දුරකථන අංකයේ සිසු දිනාතම තෙල්වරු සාරි.
අද රාත්‍රියේ 8ට ඔක්කම් පිටියේ සාරද ස්වාමීන් වහන්සේ පවත්වන ධර්ම දේශනාවට